පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්මපද පාලියේ සඳහන් වන අප්‍රමාද වග්ගයේ තවත් උතුම් ගාථාරත්නයක්. අප්පමාදූ අමත පදං පමාදූ මච්චුනෝ පදං අප්පමත්තා නමී යන්ති ඒ පමත්තා යතහා මතා. මේ උතුම් ගාථාරත්නය ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලි. මේ සංසාරයෙන් එතරවෙන්ඩ බලාපොරොත්තු වෙන සෑම කෙනෙක් තුළම තිබිය යුතු කුදාර ගුණධර්මය තමයි අප්‍රමාදය. යමෙක් අප්‍රමාදීද ඒ අප්‍රමාදී පුද්ගලයා මේ ලෝකයේ ලැබිය යුතු අති උතුම් සාධාරණය තමන් වෙනුවෙන් සම්පූර්ණ කරගන්නවා. අප්පමාදූ අමත පදං පිනතන අමෘතය කියල කියන්නේ දෙවියන්ගේ භෝජනය කියල සඳහන් කරන්නේ. දිව්‍යමය භෝජනයේ රස අමෘතයයි කියල සඳහන් කරනවා. අපිත් බොහෝම ප්‍රනීත දේවල් ලැබුණහම අමෘතය වගේ කියල කියනවා. මෙතන සඳහන් කළා මේ ලෝකෙ තියෙනවා නම් අමෘතය වගේ යම් වචනයක්. ඒ වචනය අප්‍රමාදයයි කියලා. අප්පමාදූ අමත පදං අමෘත පදය අප්‍රමාදයයි. පමාදෝ මච්චුනෝ පදන් මේ ලෝකෙ ජීවත් වෙන අයතර යම් කෙනෙක් ප්‍රමාදීව වැඩ කරනවාද ඔවුන් ජීවත් වුණත් මැරිච්චාය වගේ. අප්පමත්තා නමී යන්ති අප්‍රමාදී පුද්ගලයා කවදාවත් මැරෙන්නේ නෑ කියල සඳහන් කරනවා. ඒ පමත්තා යතා මතා. එනිසා මෙලොව උපන් හැම සත්වයෙක්ම මේ අප්‍රමාදය කියන වචනය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක ඉතාම වටිනවා. අපේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය මේ තරන් කුමක් නිසා අගේ කළාද? අප්‍රමාදයේ භාග්‍යතුන් වහන්සේ මේ තරම් අගේ කළේ මේ සසර තියෙන භයානකත්වය නිසා. එන මොකද්ද සසර කියල කියන්නේ? ඉපදෙනවා, ඉපදුන කෙනා මැරෙනවා, මැරුණ කෙනා නැවත කොහේරි උපදිනවා, කොහේ හරි තැනක ඉපදිච්ච කෙනා ආයෙත් මැරෙනවා, ඒ මැරිලා ආයෙත් කොහේරි නැවතත් උපදිනවා. මේ ඉපදෙමින් මැරෙමින් යන ගමන කොයි තරම් කාලයක් අපි ඉදිරියට අරගෙන ආවද? ඉපදි ඉපදි මැරි මැරි යන ගමන තමයි සසර කියල කියන්නේ. යම් කෙනෙක් ඒ සසර ගමන කවදහරි දවසක නවත්තනවද? ඒ ගමන නවතාගත්ත පුද්ගලයා ආය කවදාවත් මේ සංසාරයට එන්නේ නෑ. නමුත් සසර රැඳෙන කෙනා මොන තරං දුක්කන්දරාවල් වලට මේ සංසාරගත ජීවිතයේ මූුණ පානවද. පිනතුනි මනුස්ස ජීවිතය ගැන හිතන්නකු. බොහෝම උසස් ජීවිතයක් හැටියෙන්නේ අපි මනුස්ස ජීවිතය ගැන කතා කරන්න. නමුත් මනුස්ස ලෝකයේ ඉපදුනාට පස්සේ අපිට කොයි තරං දුක්කන්දරාවල්ලෝට මූුණපාන්ඩ සිද්ධ වෙනවාද? උපත දුකක් කියල සඳහන් කළේ ඒ නිසා. ඉපදීමේ දුක මාතෘූ ගර්භය ඉඳල පැහැදිලි කළා. මවකුසේ ගත කරන කාලේ කොයි තරන්නන් දුක් සහිතද. මේ කරුණු පැහැදිලි කරන තැන්වල සමහර නිරයවල් පිළිබඳව දක්වලා ඒ නිරයක තරං දුකක් මෞකුසෙත් තියෙනවා කියලා සඳහන් කළේ. නිරයට සමාන කළා, නිරය ඊට වඩා බොහොම දුක් සහිතයි. නමුත් එතකොට කොහොමද ඒ කරුණු පැහැදිලි කළේ සමාන කරලා? හැම නිරයක්ම ගින්දරෙන් උණුසුම් වෙලයි තියෙන්නේ. මෞකුසේ ගත කරන කාලය හැමදාම උණුසුමෙන්ම ජීවත් වෙන්නේ. මනුස්සයෙකුගේ ශරීරය අභ්‍යන්තරයේ කොයිතරම් උණුසුම්ද? අපේ ශරීරයේ බාහිරින් අත තියලා බැලුවත් අපිට උණුසුමක් දැනෙනවා. අභ්‍යන්තරයේ කොහොම උණුසුම් ඇද්ද? එතකොට අපි උණුසුම් දේවල් අනුභව කරනකොට ඇතුලේ අභ්‍යන්තර උණුසුම වැඩි වෙන නිසා අපිට දාහයක් තියෙනවා. උණු වතුර පාවිච්චි කරහම, තේ කෝපි පාවිච්චි කරහම, ප්‍රශ්න පිටින් ආහාර අනුභව කරහම අපිට දාහයක් දැනෙනවා. ඒ ඇතුලේ උෂ්ණත්වයත් එක්ක අපි බාහිරින් එකතු කරපු උෂ්ණත්වයත් එකතු වෙලා මේ දාහය ඇති කරනවා. එතකොට ඇතුළත උෂ්ණත්වයත් වැඩි වෙනවා. නමුත් අර මෞකුසයේ ඉන්න කෙනා ඒ ඇතුළේ උෂ්ණත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න මොනතරම් පීඩාවකට පත් වෙනවද? ඒ නිසා තමයි මව්වරු උණුසුම් දේවල් අනුභව කරන්නේ බොහොම අඩුවෙන්. මොකද දරුවා ගැන හිතලා. කෙසේ වෙතත් ඒ කාරණාව හුඟක් දිගට සාකච්ඡා කළ යුතු කාරණාවක්. මාස 10කට ආසන්න කාලය මේ තරම් උණුසුමක මේ කුස ඇතුලේ ගත කරන කාලය නිරයක ගෙවන ජීවිතයක් වගේ. අනිත් විදිහකට තවත් පැහැදිලි කළා, ඔය ලෝකාන්තරික මහ නිරය වගේ මාතෘ ගර්භය කියලා. ලෝකාන්තරික මහ නිරය කියලා කියන්නේ යොදුන් 8000ක් තරම් ප්‍රමාණී පැතිරිච්ච සක්වලවල් තුනක් අතර මැද ඉඩකඩක පිහිටන භූමියක් කියලා සඳහන් කරනවා. කවදාවත් හිරු එළියවත් සඳ එළියවත් ලෝකාන්තරික නිරයට වැටෙන්නේ නැහැ. සදාකාලික අන්ධකාරයි. මේ නිරයට කලාතුරකින් එළිය වැටෙන දවසක් තියෙනවා. අවස්ථා කීපයක් මහබෝසතාණන් වහන්සේ නම දෙව්ලොවින් නික්මිලා මාතෘ ගර්භයට වඩින දවස, මෞකුසෙන් බිහිවෙන දවස, ලෞතුරා බුදු බව ලබන දවස, මංගල ධර්මදේශනාව සිදු කරන දවස, මේ දවස්වලට බුද්ධාන්තරයකට එක සැරය මේ නිරයට එළිය වැටෙනවා. මේ අවස්ථා කීපයේදී එතෙක් මන්දකාරයි. එතකොට මේ ලෝකාන්තරික මහනිරයේ කොයිතරම් අඳුරුද? මාතෘ ගර්භයත් ඒහා සමානවම අඳුරුයි. හිතල බලන්න, ආලෝකයේ වැටෙන්න දිහක් නැහැනි. එවන් අන්ධකාරයක තමයි ගර්භාෂයක් ඇතුළේ මාස 10කට ආසන්න කාලයක් අපි ගෙවන්නේ. ගූත නිරය වගේ දුර්ගන්ධයි කියලා සඳහන් කරනවා. කොසුපත් නිරයන් ගැන සඳහන් කරනකොට ගූත කියල නිරයක් සඳහන් කරනවා. අසුචි සහ මුත්‍රා තමා ඒ නිරේ පැහිපැහි තියෙනවා කියල සඳහන් කරන්නේ. කොයි තරං දුර්ගන්ධද? සත්ව ලෝකයට ඒ දුර්ගන්ධය හැමුවොත් සියලු සත්වයන්ගේ හිස පුපුරනවා කියල සඳහන් කළි. ඒ තරං දුර්ගන්ධයි. මාතෘ ගර්භයත් එහෙමයි. ලේ, සෙම, සැරව, සොටු, මල, මුත්‍ර, පැසුණු ආහාර, නොපැසුණු ආහාර, මේ සියල්ලෙම පිරිලා ඒ සියලු දුර්ගන්ධයෙන් යුක්තයි. ඉතින් ඒ සර මාස 10කට ආසන්න කාලය ඒ දුර්ගන්ධයත් එක ජීවත් වෙන්න ඕනේ. ඉති මේ විදිහට මේ ඉපදීමේ දුක පැහැදිලි කරන තැන මූලිකව කරුණු ගණනාවක් දේශනා කළා. මේ ලෝක ඉපදුනාට පස්සේ කොයි තරන් දුක්වලට මූුණ පණ්ඩ සිද්ධ වෙනවද. සත්තු සිව්පාව නිසා ඉතාම බිලිඳ දරූ කොයි තරන් අනතුරුවලට ලක් වෙනවාද. කතා කරගණ්ඩත් බෑ, යමක් කමක් කරගණ්ඩත් බෑ, ජීවිතයේ ආරක්ෂාව හදාගණ්ඩත් බෑ, උඩු බැලි අතට හැරිලා අත පයත් ඔස වගෙන අම්මා බලාගත්තේ නැත්තං කූමි කාලමැරෙන්ඩත් පුළුවන්. වෙනත් සත්තු කාලමැරෙන්ඩත් පුළුවන්. මේ ආදී නොයේ කරදරවලට ගොදුරුවෙන්ඩ පුළුවන්. හැදිල වැඩිල ලොකුනහම් හැදෙන ලෙඩරෝග කොයි තරං භයානක රෝගවලට ඉතාම ලදරු අවදීඳල ගොදුරු වෙනවාද. අනුන්ගෙන් ගුටිකණ්ඩ සිද්ධ වෙනවාර, අනුන්ගෙන් බැනුන් අහණ්ඩ සිද්ධ වෙනවාර, අනුන් නිසා මැරුන් කණ්ඩ සිද්ධ වෙනවාර, එහෙම මරණයට පත්වෙනකොටත් කොයි තරං හිංසා පීඩා සහිතව මරණයට මූුණ දෙෙන අවස්ථා තියෙනවාද. පිහියෙන් අනිනව, කඩුවෙන් අනිනව, වෙඩි තියෙනව, අතපය කපනෝ, පුළුස්සනවා, නියපොතු ගලවනෝ, ඉදිකටු අනිනවා, හිතනකොටත් බය උපදවන තරන් ඉතාම දුක්ඛිත ක්‍රමෝස්සේ මනුස්සලෝකෙ මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා. අතීත රජවරු දඬුවම් කරපු හැටි වෙනම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. කට ඇරල කට ඇතුලේ පහනක් දල්වලා තියෙනවා. රාහු මුඛ කියලා දඬුවමක්. එක අතක් සම්පූර්ණයෙන් රෙදි කෑලි වලින් ඔතල තෙල් භාජනයක දාලා තෙල් ඉරුවහම ගිනි දල් තෙල් උරලහ රෙදි කෑලිවලට තෙල් උරාපු රෙදිවලට ගිනි තියෙනවා. ඉතින් පහනක් දැල්වෙනවා වගේ දැල්වෙනවා. හම පිච්චිලා, මස පිලිස්සිලා, ඇටකෝටුව පිච්චිලා අපි දල්වන සුවඳ කූරක අළු වැටෙනවා වගේ අළු තමයි බිම වැටෙන්නේ. නමුත් උරපත්ත ගාවටම දැවුනත් පුද්ගලයා මැරෙන්නේ නැහැ. ඔබට හිතාගන්න පුළුවන්ද වේදනාව කොපමණද කියලා? සමහර වෙලාවට මුළු ශරීරයේම එහෙම ඔතලා ගුනි දල්වනවා. තවත් වෙලාවක බෙල්ලෙන් පල්ලෙහැට තියෙන හැම ගලවලා ඉනගාවට හැම ගලවලා ඒ හැම බිම දාලා ගහනවා දුවන්න කියලා. ඉතින් දුවන්න දුවන්න තමන්ගේ හැම තමන්ගේ පාදයටම පෑගි පෑගි ආපහු ගැලවෙනවා. මේ වාගේ බොහෝම දරුණු දඬුවම් තිබිලා තියෙනවා. මනුස්ස ලෝකෙ ඉපදීම නිසා මිනින්න වෙන කරදර. සාපිපාසාව පිපාසයෙන් මැරෙන අය මේ ලෝකෙ කොච්චර ඉන්නවද? කුසගින්න නිසා දුක්විඳල මැරෙන අය මේ ලෝකෙ කොච්චර ඉන්නවද? ඒ පැත්තෙනුත් දුක්විඳිනවා. එහෙම දුක්විඳ විඳ ජීවත් වෙලා මැරිලා සතරාපාය ගිහිල්ල නිමක් නැති දුක්විඳිනවා. තිරිසං ලෝකවල ඉපදිලා බෙල්ල කපාපු වාරම කොයි තරම් තියෙනවද? භාගිතුන් වහන්සේ දේශනා කළේ, මහණෙනි, හරකෙක් වෙලා ඉපදිච්ච ආත්මවල ඔබල බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ඒ හරක් රුධිරය මහසාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඌරෙක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරේ ඒ ඌරුලය සාගර ජලයට වඩා වැඩි කියලා. එතකොට තවත් නොයෙක් සත්තු වෙලා මේ සංසාරේ කොයි තරම් දුක් විඳලා තියෙනවද? මාළුවෙක් වෙලා ඉපදිලා විඳලා තියෙන දුක්, සමහර වෙලාවට අල්ලගත්තහම බෙල්ල කඩනවා. තව වෙලාකාර බිලිකොක්කේ අමුණලා ගන්නකොට කොයිතරං වේදනාවයිද. තවත් වෙලාවක අරගෙන හෙල්ලෙන් අයිනෝ, පිහියෙන් අනිනෝ, පොළුවලින් ගහනෝ, උල්ලොලින් ඇනල උඩට උස්සල අරගන්නෝ. ඒ අරගෙනත් හිසට පහරදීල තමයි මරන්නේ. සමහර වෙලාට ඔබ ඕන තරම් දැකල ඇති. පණපිටින් කපන හැටි. මාළුවාගේ සත්තුනං ඕන තර. පණපිටින්ම බදිනවා. පණපිටින්ම කපනවා. තව සත්තු පණපිටින් තම්බනවා. සර්පයෝවාගේ සත්තු වනත් පණපිටින්ම කපනවා. මේවාගේ අවස්ථා ඉනදින සංසාරයේ ඔබත් මමත් ඔවැනි අවස්ථාවන් වලට මූුණදීපු වාර සීමාවක් නෑ. ආං ඒක තමයි මේ සසර දුක කියල සඳහන් කළි. එතකොට යම් කෙනෙක් මේ සංසාරික දුක දැක්කනම් ඔහුට වහ වහා මේ සසරින් මිදෙන්ඩම හිතෙන්නේ. පණපිටින්ම පුච්චනකොට, පණපිටින් හමගහනකොට, පණපිටින් කපනකොට, සමහරලාට කොඳුවැට පේලියදිගේ කම්බියක් යවන ඔළුවට යනක යකඩ කූර කොයි තරම් වේදනාවක් දැනෙනවද. දොට මටත් දවසක මේවාගේ දුකක් විඳින්න සිද්ධ වෙයිද කියල හිතෙනකොට මටනම් කවදාවත් මෙවන් දුකක් නොවේවා කියලම හිතෙනවා. නමුත් පින්නතුනි මේ සංසාරයේ ඉන්නවා කියලා කියන්නේ එවැනි දුක්වලට ඕන තරම් මූණ පාණ්ඩ සිද්ධ වෙනවා කියන කාරණාවයි. ආං ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි හැකි තරම් අප්‍රමාදී වෙන්න. වහ වහ සීලය සම්පූර්ණ කරගන්න. වහ වහ ගුණධර්ම වලින් පොහොසත් වෙන්න. අපි පින්නතුනි සංසාරේ විඳපු දුක මේ මනුස්ස ජීවිතයේ ඉපදුන නිසා අපිට තේරෙන්නේ නෑ. අපි නිරේවල් වල ජීවත් වෙච්ච කාලේ ඕන තරම් හිතන්න ඇති කවද හරි දවසක මේ නිරයෙන් නිදහස් වෙලා මනුස්ස ලෝකෙට යන්න ලැබුණොත් ආයෙනම් සංසාරි කවදාවත්ම නිරයට නොයන්න වැඩ කරනවා කියලා. එහෙම හිතපු අය ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවනේ. මනුලව නැවත යන්න ලැබුණොත් අය කවදාවත් නිරේට එන්න වැඩ කරන්නේ නැහැ කියලා හිතාපු නිරිසත්තු ගැන. නමුත් පින්නතුනි එයින් මිදිලා මොකක් හරි කුසල කර්මයක් එක්ක මේ ජීවිතයට ආවට පස්සේ අපිට ඒ දේවල් මොකවත් මතක නැහැ. ඒ නිසා අපි නැවත නිරය ගාමී අකුසල්වලම තමා යෙදිලයින්. ලොවතුරා බුදුරජාණන් වහන්සේල වගේ මහා සත්පුරුෂ උත්තමයන් වහන්සේලා මහා කල්ප ගණන් ඇවෑමෙන් විශ්වයේ පහළ වෙලා මේ සදාතනික සත්‍යය දුක කියන කාරණාව ලෝක සත්වයාට මනාව පැහැදිලි කරලා දේශනා කරනවා. බුද්ධාන්තරයේ ඉවර වෙලා ගියහම ආය කල්ප ගණන් මේ කාරණාව අපට කියල දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා ඉපදිච්ච කිසි කෙනෙකුට ගුණධර්ම පූරණය කරන්න අවබෝධයක් තේරුමක් නෑ. හරි වැරදි වැටහුණා නම් සංසාරය ප්‍රාර්ථනා කරගෙන ආපු සුළුතරයකට විතරයි. වැඩි පිරිසක් ප්‍රමාද වෙලා අකුසලයත් එක්කම ජීවත් වෙලා මැරිලා ඒ අකුසලයට ගැලපෙන විපාකයම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් විඳිනවා. නිරේ දුක් විඳිනවා කියල කීවට අපි පින්නතින යක ධර්ම දේශනාවල් වලට අහනවා විතරණි. නිරය දකිින්ඩ ලැබුණොත් අපි මේ ලෝකෙ කොහොම ජීවත්තේද. ඔබට මතකද අර මිගලන්තික කියන වැදි පුද්ගලයා මේක අපේ ලංකාවේ කතාවක්. මිගලන්තික කියල වැද්දෙක් හැමදාම උගුල් සීයක් හදලා ඒ උගුල්ලෝට අහුවෙන සත්තු මරලා විකුණලා තම ජීවත්වෙන්නේ. එක දවසක් කල්පනා කළා අදනං උගුලක ඉන්න සතෙක් මරල පුච්චල එතනම කනවා කියලා. ඇ ඒ වගේම සතෙක් අරගෙන පුච්චල අනුභව කරන්න සූදානන් වෙනකොට ඔහුට දරාගණ්ඩ බැරිතරං පිපාසයක් දෙනුණා. ඔහු හැම තැනම ගියා වතුර හොයන්ඩ. බැවගාවට යනකොට වැව වේලිලා වගේ පේන්නේ. ගඟගාවට යනකොට පිපාසේ සංසිඳ වගණ්ඩ පානය කරන්න වතුර ටිකක් ගඟේ නෑ. ලිඳගාවට යනකොට ලිඳත් හිඳිලා. ඇවිදගෙන ඇවිදගෙන ඔහු යන්නේ සිතුල් පව්වට. සිතුල් පව්වි භික්‍ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩහිටපු තැන. හැම තැනම පැන්කෙන්ඩි තියලා තියෙනවා. මොහු හෑම කෙන්ඩියක් ගාවටම ගිහිල්ල වතුර හොයෙනවා. නමුත් වතුර නෑ. අන්තිමට බනිනවා. මෙච්චර හාමුදුරුවරු පිරිසක් ඉන්නවා. බොන්ඩ වතුර ටිකක් නෑ කියලා. ඒක රහතන් වහන්සේ නමකට ඇහිලා රහතන් වහන්සේ ඇවිල්ල බලහම හැම බඳුනකම වතුර පිරිලා. රහතන් වහන්සේ ඔහුට කතා කරලා රහතන් වහන්සේ වතුර දෙනවා ඔහුට වතුර බොන්ඩ කියලා. වතුර බීල ඉවර වුණහම රහතන් වහන්සේ මේ පුද්ගලයගෙන් අහනවා මොනවාගේ කර්මයක් කර කර ඉඳලා දාවි කියලා. ඇත්තම කියනවා. එතකොට සඳහන් කරන ඔබ දන්නවද? කරන අකුසල කර්මත් එක්ක ඔබ මේ මිහිපිටම මනුෂ්‍ය ප්‍රේතයෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒකයි යන යන තැන වතුර හම්බ වුණේ නැත්තේ කියලා. ඒ කාරණාවෙන් මිගලන්තික හොඳටම බය වුණා. ඇයි පිපාසයේ තරම ඔහු මේ ජීවිතයේ මත්තෙන්ද? මිගලන්තික බැගෑපත් වෙලා අහනවා ස්වාමීනී මට ඒ කර්මයෙන් මිදෙන්න විදියක් නැද්ද? මැරුණට පස්සේ මං නිරේද උපදින්නේ. රහතන් වහන්සේ සඳහන් කළා මනුස්ස ලෝකේ ඉන්න වෙලාවෙම ප්‍රේතෙක් වුණා නම් මරණින් පස්සේ ඔබට කොහෙද සුගතිය? අනේ ස්වාමීනි මට ඒ නරකාදීන් බේරෙන්න ක්‍රමයක් නැද්ද? සඳහන් කළා එකම ක්‍රමයයි තියෙන්නේ, මහාන වෙන්න ඕනේ. මහාන වුණා. මහාන වුණාට පස්සේ ස්ථාන තුනක වත් කරන්න ඕනේ. සිතුල් පව්වේ වත කරන්න ඕනේ. කතරගම වත කරන්න ඕනේ කිරිවිහෙර ළඟ. ඔය අතර තියෙන තවත් විහාරයක වත කරන්න ඕනේ. දැන් බලන්න සිතුල් පව්වේ වත කරලා මිදුල් ඇමදලා ආවාස පිරිසිදු කරලා දානශාලාවේ කටයුතු කරලා වැසිකිලි කැසිකිලි පිරිසිදු කරලා පාගමනින් ඊළඟ තැනට ගිහිල්ලා ඒ සියල්ල කරලා ආචාර්ය උපාධිය වත් කරලා කතරගම ගිහිල්ලා ඒ සියලු කටයුතු කරලා නැවත ආපහු සිතුල් පව්වට හවස ඇවිල්ලා පහුවදත් ආයේ කටයුතු ටිකම තියෙනවා. ඔය අතරේ මේ පුද්ගලයා දැන් භික්ෂුවක්. රහතන් වහන්සේ නමකට කියනවා ස්වාමීනි මට අපායෙන් ගින්දර ටිකක් පෙන්වන්න බැරිද? නැත්නම් අපාය පෙන්වන්න බැරිද? රහතන් වහන්සේ සඳහන් කළා අපාය පෙන්වන්න නෙමෙයි, අවශ්‍ය නම් අපායෙන් ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. ඒ සඳහා මොනවද ස්වාමිනී කරන්න ඕනි? විශාල අමු දැව කඳන් ගොඩක් ගොඩ ගහන්න කියලා කීවා. ඊට කටයුතු වත්පිළිවෙත් කරන අතරේ දරත් හොයාගෙන ඇවිල්ලා ගොඩ ගැහුවා ඔක්කොම අමු දර. ඒ සියල්ල කරලා ගිහිල්ලා මතක් කළා ස්වාමිනී දැන් හරි දැව කඳන් ගොඩ ගැහුවා. රහතන් වහන්සේ සඳහන් කළා එහෙමනම් ඔබ ගොඩ ගහපු දැව ගොඩ දිහා හොඳට බලාගෙන ඉන්න. මං දැන් අපායෙන් ගිනි පුපුරක් ඒ දර ගොඩ උඩට දානවා. රහතන් වහන්සේ තමන්ගේ ඉර්ධ්‍යානු භාවයෙන් ගිනිපුපුරක් අරගෙන දැව කඳන් ගොඩ උඩට දැම්මා. අර ගිනි පුපුර වැටෙනවත් දැව කඳන් ගොඩ අළුවෙනවත් දෙකම එක පාර සිද්ධ වෙනවා. අනික මේවා අමුදරණි. ඒ කාරණාවෙන් මිගලන්තික වරක් දෙවරක් නෙමේ සිය දහස් වතාවකට තරම් කියලා නිමක් කරන්න බැරි තරම් භීතියකට පත් වුණා. ගිනි පුපුර මෙහෙමනම් නිරය කොහොම ඇද්ද කියලා. වත් කරලා විතරක් මදි. වතට යන ගමන් පිදුරු කට්ට බැඳලා වතුරට දාලා යනවා. දවල් කාලේ වත් කරලා රෑට ඇවිල්ලා අර පිදුරු කට්ටයක් හිස මත තියාගෙන භාවනා කරනවා. තෙත පිදුරු කට්ටේ හිස මත තියාගෙන. වෙහෙස වැඩි නිසා එහෙමත් සමහරලාට අපහසුයි. සමහර දවස්වලට කරවටක් එනකන් වැවට බැහැලා වතුරේ ඉඳගෙන භාවනා කරනවා. අර නිරය ගැන දැනුන නිසා නිරයෙන් මිදෙන්න ඒ තරම් වෙහෙසුණා. නිරයෙන් ගැලවෙන්න අප්‍රමාදීව කටයුතු කළා. පැවිදි වෙලා සමාදන් කරවපු සීලය මනාවම රැකගත්තා. ආන්ගේ අප්‍රමාදී භවී ප්‍රතිඵලයක් හැටියට එක දවසක් මෙහෙම පාන්දර භාවනා කරන වෙලාවී වටේට තියෙන අවට ආරණ්‍යවල භික්ෂූන් වහන්සේලා කඳු මුදුන්වල පිරිත් කියනවා. උන්වහන්සේලා පිරිත් අවසානය සඳහන් කරනවා ආරභත, අරඹව්, නික්කමත, නික්මෙව්, යුඤ්ඤත, බුද්ධ ශාසනී. මේ සසරින් මිදීමේ ගමන මේ ශාසනින් ආරම්භ කරන්න. ඒ ගමන තුළින් මේ සංසාරයෙන් මිදෙන්න කටයුතු කරන්න. වහ වහා ඒ වෙනුවෙන් යෙදෙන්න. උන්වහන්සේලා නිතර කියනවා. ඇතෙක් බට පඳුරු වනයක් පොඩි කරනවා වගේ තමන් සතු කෙලෙස් නැමති අකුසල් පොඩි කරලා අකුලලා දාන්න, විනාශ කරලා දාන්න. මෙහෙම සඳහන් කරනකොට මිගලන්තිකට හිතෙනවා මේ කියන්නේ මම වගේ වීර්යවන්තයෝ ගැන. ඔය කාරණාවෙන් ප්‍රීතියෙන් කටයුතු කරලා මිගලන්තික මේ ජීවිතයෙන්ම සසරින් මිදෙන්න කටයුතු කරගත්තා. අප්‍රමාදේ නිසා. ඒ වගේම පින්නතුනි තවත් නොයෙක් අය මේ ශාසනයේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා, අනාගාමි, සකදාගාමි, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා අප්‍රමාදී භවී ප්‍රතිඵලයක් හැටියට තමයි සංසාරි කෙරවල කළේ. සදහටම සතරාපායට යන ගමන නතර කරගත්තේ අප්‍රමාදීව වැඩ කරලා. බුදුරජාණන් වහන්සේ ඔබට මට අපි හැමෝටම දේශනා කළේ අප්‍රමාදී වෙන්න කියලා. හැම කෙනෙක්ම අප්‍රමාදී විය යුතුයි. හැම කෙනෙක්ම සසර ගැන අවබෝධ කරගත යුතුයි. ඔබ දන්නවා පංචවග්ගීය නැත්නම් බද්ධවග්ගීය කුම භික්ෂූන් වහන්සේලා ගැන. බද්ධවග්ගීය කුමාරවරු වස් කාලෙක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට තමන්ගේ ගමන ප්‍රමාද වුණ නිසා බුදුරජාණන් වහන්සේ ළඟ වස් සමාදන් වෙන්න බැරුව ගියා. නමුත් ආසන්නයේ තැනක වස් සමාදන් වෙලා වසෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. දවස් 6ක් තරම් දිග ගමන. හැමදාම වහිනවා. හැමදාම තෙමිලා. මාරු කරගන්න සිවුරු නෑ. නිමක් නැති දුක් විඳ විඳ තමයි දවස් 6ක් ජේතවනාරාමයට එනකන් ඉන්නේ. ඉතින් ඇවිල්ල වැඳල සතුටු සාමීචී ටිකක් කතාබහ කරල භාගිතුන් වහසේ හනවා, මහණෙනි වස් කාලේ සුවසේ ගත කළාද? ස්වාමිනී කාලේ නම් බොහොම සුවසේම ගත කළා. නමුත් දවස් හයක් මේ ආපු ගමන තමයි පුදුම දුකක් විඳ කියන. ඒ තරම් දුකක් විඳ මේ දවස් හය තුළ කියලා කියහම බුදුරජාණන් වහන්සේ සංසාරේ විඳපු දුක උන්වහන්සේලට පැහැදිලි කරලා අහනවා, ඔබලා ආපු ගමන මේ තරනුත් දුකයිද කියලා. උන්වහන්සේලට හිතෙනවා හය දවසක් තිස්සේ මොකක්ද අපි විඳපු දුක කියලා. පා ගමනින් දුක් විඳගෙන ආපු භික්ෂූන් වහන්සේලා භාගිතුන් වහන්සේගේ ඒ වචනය අහලා සසර දුක මනාව අවබෝධ වෙලා 30 දෙනාම ආපහු වෙඩි අහසි. සසර දුකට බය වෙච්ච නිසා වහවහා සසර අවබෝධ කරගෙන කටයුතු කරලා කෙනෙකුගේ ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් දියුණුවට පත් වුණා නම් අප්‍රමාදී බව නිසා. සාමාන්‍ය ජීවිතේට මේ අප්‍රමාදී බව එකතු කරගෙන බලන්න. පමා නොවෙන ගුණය මේ ලෝකේ ලෞකික සම්පත් අතින් යම් කෙනෙක් සාර්ථකත්වයේ කරා ගමන් කළා නම් ඒ සෑම සාර්ථක පුද්ගලයෙක්ම බොහොම වෙහෙසිලා මහන්සි වෙලා කම්මැලිකමට පිටුපාල වැඩ කරපු නිසා නෙමේද සාර්ථක වුණේ කියලා බලන්න. මහ ධනපතිය එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඉතාම පුංචි තැනක ඉඳලා නොවිඳිනා දුක් විඳලා තමයි ඒ සාර්ථකත්වය ළඟා කරගෙන තියෙන්නේ. ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්න සමහර කෙනෙක් අධ්‍යාපන කටයුතු වලට තියෙන උනන්දුව පසෙකලා වෙනත් ක්‍රීඩා කිරීම ආදී නොයෙක් කටයුතු ඔස්සේ යෙදෙනවා, කටයුතු කරනවා. හැබැයි අධ්‍යාපන කටයුතු තියෙන දෙවෙනි තුන්වෙනි තැන. තවත් කෙනෙක් විනෝද වෙන එක පසෙක තියලා විනෝද වෙන්න තියෙන කැමැත්ත යටපත් කරගෙන අප්‍රමාදීව අධ්‍යාපන කටයුතු ටික සම්පූර්ණ කරනවා. අවුරුදු 20ක් 25ක් යනකොට නොපමාව අධ්‍යාපනය සම්පූර්ණ කරගත්ත කෙනා කොයිතරම් සතුටින් ජීවත් වෙනවද? අධ්‍යාපනයේ නොලබපු පුද්ගලයාට සාපේක්ෂව කොච්චර සතුටින් ජීවත් වෙනවද? හොඳ රැකියාවක් කරනවා, හොඳට ගෙයක් දොරක් හදාගෙන තියෙනවා, ගමන් බිමන් යන්න යාන වාහන අරගෙන තියෙනවා, ආවාහ විවාහ වෙලා දරු මල්ලු හදාගෙන දරුවන්ට හොඳට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වලින් පොහොසත් කරමින් යුතුයකම් සම්පූර්ණ කරගනිමින් මේ ලෝකේ විඳ යුතු යම් ඌ සැපයක් තියෙනවා නම් ඒ සැපේ භුක්ති විඳිනවා. නමුත් එදා ප්‍රමාදීව ක්‍රීඩාවට සෙල්ලමට යොමු වෙලා හිටපු කෙනා අනන්ත දහදුක් විඳ විඳ අවුවි වැස්සි සීති පින්නේ ජීවත් වීම සඳහා මහා අරගලයක් කරනවා. කොච්චර හම්බ කෙරුවත් සමහර වෙලාවට එදිනෙදා අවශ්‍යතාවන් ටිකවත් සම්පූර්ණ කරගන්න ඒ දේ ප්‍රමාණවත් මදි වෙනවා. අර එකටම සමහරලාට ඉඳලා ඉගෙනගෙන ඉහළට ආපු කෙනා ජීවිතේ විඳිනවද යම් සැපයක්? ඒ සැපේ ගැන හිතන්නවත් පුළුවන්කමක් නැහැ. පමා බව නිසා අද තමන් දුක් විඳිනවා. නොපමාව අධ්‍යාපන කටයුතු සපුරාගත් කෙනා අද බොහොම යහපත් විදිහට ජීවත් වෙනවා. පින්නතුනි, ජීවිතේ හැම පැත්තටම මේක එකතු කරන්න. හැම කෝණයකින්ම මේක දිහා බලන්න. ආන් ඒ වගේම තමයි අප්‍රමාදීව කුසල් කරපු කෙනා මරණින් මත්තෙත් සතර අපායෙන් ගැලවිලා සුගතියෙන් සුගතියට ගමන් කරමින් අසීමිත සැපක් විඳිනවා. නමුත් මේ කාම ලෝකේ කාම සම්පත් වලට රැවටිලා කාම සැපයට ඇලිලා පංච කාමයෙන් සතුටු වෙන්න උත්සාහ කරපු කෙනා මෙලවත් බොහෝ දුක්වලට මුහුණ පෑවා වගේම පරලෝදී නිමක් නැති මහදුක් විඳිනවා. නිමක් නැති මහදුක් විඳිනවා. ආන් ඒක නිසා අප්‍රමාදයේ කොයිතරම් වටිනවද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේ ලෝකේ අප්‍රමාදයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? මූල ගන්ධයන් අතර කළුවැල් සුවඳ, ඉරිවේරිය සුවඳ, සැවැන්දන සුවඳ ඉතාම උසස්. හර සුවඳ අතර සඳුන් වාගේ දේවල් වල සුවඳ ඉතා උසස්. මල් සුවඳ අතර දෑසමන්, බෝලිද්ද, තුවරලා මේවාගේ මල්වල සුවඳ උසස්. මේ විදිහට උසස් උසස් දේවල් පිළිබඳව සඳහන් කරලා මේ ලෝකෙ සියල්ලටම වඩා අප්‍රමාදයේ උසස් කියලා දේශනා කළා. නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සත්වයන් අතර සක්විති රජු දෙපා සතුන් අතර සියල්ලන්ටම උසස්. ඊට වඩා මේ ලෝකේ අප්‍රමාදයේ උසස්. සියලු සත්වයන් අතර ලෞතුරා බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම වඩා උසස්. ඉතාම ඉහලින්ම වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අප්‍රමාදී මග යම් කෙනෙක් ගමන් කරනවාද, භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන උසස් තැනකට එන්න ඒ පුද්ගලයාට තියෙන එකම මග නොපමා භවී මග. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නැවත පැහැදිලි කරනවා, මහණෙනි හැම මොහොතකම තමා විසින් තමන්ට චෝදනාවක් කරන්න, අත්තනා චෝදයත්තානං පටිමා සේත අත්තනා, තමන්ට චෝදනාවක් කරන්න තමන් විමසන්ට. බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ කොයි තරං උතුම්ද? මේ තරං භයානක සංසාර සාගරයෙන් එතරයන්ඩ මග කියල දෙන්නේ බුදු දහමින් විතරයි, බුදුරජාණන් වහන්සේ විතරයි. නමුත් බුදුවරු ලෝකයේ හැමදාමනේ. බුදුරජාණන් වහන්සේලගේ දහම ලෝකෙ හැමදාමනේ. කලාතුරකින් තමයි ලෝකයේ යථාර්ථය ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ යථාර්ථය ඉස්මතු වෙලා තියෙන වෙලාවි තම තමන්ගේ සංසාරගත මේ දුක්ඛිත ජීවිතයේ, ඒ දුක්ඛිත ජීවිතයට නැවතීමේ තිත තියන්න තියෙන හොඳම කාලය. ඒ සඳහා මං කටයුතු කළ යුත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වුවා, හැම කෙනෙක්ම යටත් පිරිසෙන් තිසරණය සහ පංචශීලයවත් ආරක්ෂා කරන්න. මුලින්ම තිසරණයට එන්න, ඊළඟට පංචශීලයට එන්න, මේ සීලාදී ගුණයන් සම්පූර්ණ කරගන්න. ඒ සඳහා වහ වහා අප්‍රමාදී වෙලා කටයුතු කරන්න. එතකොට දැන් අපි අපෙන් අහන්න ඕනේ, ඔබ අද දවසේ ඒ සීලය කොයි තරම් උල්ලංඝනය කළාද? ප්‍රාණඝාත කීයක් කළාද? වංචා කොච්චර කළාද? වැරදි කාමසේවනයටත් යොමු වුණාද? මුසාවෙන් කී දෙනෙක් රැවට්ටුවාද? සුරා පානයට කොච්චර ලොල් වුණාද? එතකොට භාග්‍යතුන් වහන්සේට කීකරුද අකීකරුද? තමන්ගෙන් මහන්ඩ කියලා කියන්නේ භික්‍ෂූන් වහසලට මේක දේශනා කරනවා. භික්‍ෂූන් වහසලට දේශනා කරනවා තමන්ට චෝදනා කරගන්ට. මහන නිවන් පිණිස තියෙන මේ ශාසනය පැවිදි වෙලා ඔබ අද වතක් පිළිවෙතක් සම්පූර්ණ කළාද. බණක් දහමක් ඇහුවද, බණක් දහමක් ඉගෙන ගත්තද, කර්මස්ථානයක් දියුණු කළාද, සැදැහැවතුන් දුන් ප්‍රණීත දානය වළඳලා මොනවද ඔබ කළේ? තමන්ගෙන් අහන්න කියල කියනවා. අහල චෝදනා කරගන්න කියල කියනවා. නිවන් පිණිස තියෙන ශාසනයේ නිරේ පිණිස යන්න වැඩ කරන්න එපා කියලා. නිරේ සොයාගෙන යන්න වැඩ කරන්න එපා කියලා. හැම වෙලාවෙම තමන් විමසන්න. අද සීලය කොච්චර පළුදු කරගත්තද? අද අකුසලයට යෙදෙන්න දසාකුසල් වලට සම්බන්ධ කාරණා කීයක් ජීවිතය තුළ සම්පූර්ණ කරගත්තද? අකුසලයට කාරණා සම්පූර්ණ කළාද? විමසන්න. තැනක කෙනෙක් සමග කතා කර කර හිටියන ඒ වෙලාවේ මගේ සීලයට හානියක් වුණාද? විවේකීව යමක් ගැන කල්පනා කර කර හිටියන රාගසිතක් ඉපදිලා දේශසිතක් ඉපදිලා මාව කිලුටට ලක් කළාද? මාව අපිරිසිදු කළාද? අද දවස තුළ මා ආරක්ෂා කරන සීලයට කිසියම්ම පළුද්දක් මා අතින් වුණාද? විමසන්නේ පළුදු වෙලාද වහ වහා ඒ වැරදාපව හදන්ට, ඒ පළුදු බව නැති කරගන්ට, බිඳුන සීලයේ සමාදන් වෙන්න, මනාව සිල් මත පිහිටන්ට. සංසාරයේ උපන් සත්වයා නිවන් දකිනතුරු කොහෙ කොහේ හරි උපදිනවා කියන කාරණාව අපි මුලින්ත් මතක් කළා. පිළිතුරු කොහෙ කොහේ හරි උපදින එක සැපක් යහපතක් සුවයක් නෙමෙයි. සුගතියක උපදින එක මනාලාභයක්. එතකොට සුගතියක උපදින්න මොනවද අපි ගව තියෙන්න ඕනි? සීලය. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. දානය. දානය තමයි ඉපදුන කෙනාට ලැබෙන දේ තීරණය කරන්නේ. ආගේ නිසා ප්‍රමාදීව සිල්ගුණ සම්පූර්ණ කරන්න, දස දානවස්තුව සම්පූර්ණ කරන්න කියලා නිරන්තරයෙන් ධර්මයෙන් අපට අවවාද කරනවා. ඊළඟට දේශනා කරනවා, මේ ලෝකේ යම් කෙනෙක් පිනක් කරන්න කල්පනා කරනවාද, ඒ හැම පිනකටම මූලික වෙන්නේ අප්‍රමාදය. අප්‍රමාදීව පින් කරගත්ත කෙනා කවද මැරුණත් බොහොම සතුටින් තමයි මරණයට පත් වෙන්නේ. අප්‍රමාදීව පින් කරගත්ත කෙනා මේ ලෝකේ තව තව රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. හේතු සිල් රැකලා තියෙනවා, දන් දීලා තියෙනවා. සීලේ අනුභවයේ නිසා හොඳ තැනක උපදිනවා. දානයේ අනුභවයේ නිසා බොහෝ දේවල් ලැබෙනවා. මෙහෙන් මරණයට පත් වුණාම මීට වඩා හොඳ තැනක උපදින්න පුළුවන් නම්, ඒ විශ්වාසය ඔබ ළඟ තියෙනවා නම්, මොකටද පින්නතුනි මේ දුක්ඛිත ලෝකේ දුක් විඳ විඳ තවත් ජීවත් වෙන්නේ? සමහර වෙලාවට කෑලි කපලා අලුතෙන් කෑලි බද්ධ කරලා අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒ බද්ධ කරන කෑලිත් නැවත නැවත අලුත් කරන්න සිද්ධ වෙනවා. එහෙම ජීවත් වෙන්න වෙන්නේ. සමහරලාට එහෙම ජීවත් වෙන්න ලැබුණත් ඒ ජීවිතේ රැකගන්න ඒ සත්කම් ආදී නිසා කොයිතරම් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවද, මාස ගණන් අවුරුදු ගණන්, ඒවටත් දුක් විඳින්න වෙනවා. ආහාර පාන පාලනය කරන්න සිද්ධ වෙනවා. ගමන් බිමන් වර්ජනය කරන්න සිද්ධ වෙනවා. සමහරලාට නාවක් කරගන්න එක පවා මාස ගණන් අත්හිටවල ඉන්ඩ සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒත් සමහරලාට කෝටි ගණන් වියදම් කරලා සැත්කම් කරන්න. ඉඩකඩන් උගස් කරලා සැත්කම් කරන්න. ගෙවල් දොරවල් විකුණලා ඒ දේවල් කරන්න. සැත්කම කළත් එදාගෙන් පස්සේ ජීවත් වීම පිළිබඳව ආයත්තීන අරගලයක්. ඇයි සිය සේ සතමත් වියදැන් කරල නයට තුරහටත් අරගෙන ඉඩකඩනුත් විකුණල සමහර දේවල් කරලා තියන්නේ. එතනින් එහාට පවතින්නේ කොහොමද? එහෙම කරලත් ප්‍රතිකාරවලට බඳුන් නිච්ච කෙනා මැරලේහන්ට පුළුවන්. ඉන්න අයට තියෙන යහපතමකත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මනාව සීලයක පිහිටලා දානාදී කුසල කර්ම කරගෙන අපි ජීවත් වුණානම් අපිම දන්නවා මරණින් මත්ති මීට වඩා හොඳ තැනක උපදින බව. ඉන්නතනි මැරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක කියන කාරණාව මේ වෙනකොටත් හොඳටම දන්නව නම් ඉති මේ තරම් දුක්විඳගෙන මෙහෙ නතරවෙන්න උත්සාහ කරන්න මොකටද තව? අප්‍රමාදී බව කොච්චර වටිනවාද? පමා නොවී කටයුතු කරගෙන තියෙන බව කොච්චර වටිනවාද? සමහර වෙලාවට පිළිකාවක් හැදිලා ජීවිත කාලය එදා ඉඳලා එක්තැන් වෙලා අතපය පණ නැතුව ගිහිල්ල කං එහෙන් නැතුව ගිහිල්ල ඇස්පේන්නේ නැතුව ගිහිල්ල ජීවිත කාලෙ කොච්චර දුක්විඳිනවද? එතෙක් පිනක් දහමක් කරගත්තේ නැති සීලයක් ගුණයක් රැකගත්තේ නැති කෙනෙක් දැන් මේ එක්තැන් වෙලා මොන ගින්දරකින් පිච්චෙනව ඇති කියලා හිතනවද? මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය කොපමණද? බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයක් කොයි තරම් උත්තරීතරද? එවන් ජීවිතයක් ලැබිල තියෙන වයන් මොහොතක තාම මගේ කන් දෙකින් කං නෑසි යනතුරුම අහපු ධර්මයක් නෑ. ඇස් දෙක නොපෙනී යනකම් පරිහරණය කරපු දහම් පොතපතක් නෑ. සැදැහැ උපදවන තැන් දැක දැක සැදැහැ උපදවන්න කටයුතු කළේ නෑ. රැකිය යුතු සිල් තියෙන වෙලාවි ඒ සීලයක් ආරක්ෂා කරගන්න කටයුතු කළෙත් නෑ. දිය යුතු දාන ඕන තරම් දන්වලා පෙන්වලා තියෙනකොට දීපු දානෙකුත් නෑ. නොකළ යුතු වැරදි මේ තරම් පැහැදිලිව පෙන්වලා තියෙන වෙලාවක වැරදි වලින් අත මිදුනෙත් නෑ. අකුසල් ගොඩක් රැස් කළා මිස රැස් කළ කුසල කර්මයක් නෑ. දැන් මැරුණා නිරේට තමයි තීන්දු වෙලා තියෙන්නේ කියලා දැනගන්නකොට සිහිනෙන් පවා බයවෙලාව දයෙනවා. කෙනෙක් සමහට ළඟ අහල පහල පේන්ට නැතිනම් ඒත් කෑගහන්ඩ පටන් ගන්නවා. ඇයි පුදුම බයකින් ඉන්නේ? එක් තැන් වෙලා ඉන්න වෙලාවට සමහරලාට අපි කරන්නෙම රූපවාහනයක් ගුවන් විදුලිය ලංකරල දීල බණහන්න සලස්වනක එ නැගිටලා යන්ඩත් බෑ. වෙන කළ යුතු දේකුත් නෑ. කරන්න පුළුවන් හැකියාවකුත් නෑ. ඉතින් මේ දේශනාවල් අහාහා ඉන්නවා. හැබැයි ඒ දේශනාව තුළ තමන්ගේ අතීත ජීවිතය ගැන බොහෝ දේවල් කරුණු ඇහෙනවා. ඇහෙන් ඇහෙන් ඇතිවෙන්නේ දුකක් සහ බයක්. නමුත් යමෙක් අප්‍රමාදී වුණානං එදාට ඔහු මොනතරං සතුටු වෙනවද? ආං ඒ විදිහට පින්නතුනි නිමක් නැතුව කතා කරන්න තියෙන මාතෘකාවක් මේ අප්‍රමාදය කියලා කියන්නේ. මේ ධර්මයේ තියෙන අති සුවිශේෂීම පදය අප්‍රමාදය. සෑම පින්කමකම මූලික පදය අප්‍රමාදය. භාගිතුන් වහන්සේ දේශනා කළා සතර ඉරියව්වෙන්ම අප්‍රමාදී වෙන්න කියලා. ඉඳගත්තත් හිටගත්තත් සැතපුන ඇවිද්දත් අප්‍රමාදී බව තියාගන්න. හැම වෙලාවෙම සිහියෙන් කටයුතු කරන්න. සිහිය ප්‍රඥාව නැති තැන අපි අතින් වැරදි වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. සෑම ඉරියව්වක්ම අකුසල් චේතනාවන්ගින් ඉවත් කරන්න කියලා. රාගසිත්, දේශසිත්, මෝහසිත් කොයි තරන් අපට උපදිනවාද. මේ හැම සිතක්ම අකුසල් සහිත සිතා. එනිසයි සතර ඉරියව්වම සිහියෙන් පවත්වන්න කියලා දේශනා කළේ. ආං එහෙම කටයුතු කරපු කෙනා මරණේ ලංවෙන්ඩ ලංවෙන්ඩ දුකක් ඔහුට නෑ. ඔහු බොහොම සතුටින් ඉන්නවා. ඇයි අපි මුලින් සඳහන් කළා වගේ කවදද, කොතනද, කොයි වෙලාවෙද මරුතුරුලට යන්න සිද්ධ වෙන්නේ. නමුත් දන්නවා මීට වඩා යහපත් තැනක උපදිනවා කියලා. එවන් ආත්ම විශ්වාසයක් තියාගෙන යම් දවසක මේ ජීවිතෙන් සමුගන්ඩ ඔබටත් භාගිතුන් වහන්සේගේ ආශිර්වාදයේ නිරන්තරයෙන්ම ලැබේවා.